තබලා නැවත අනෙක් පාදේ ඔසවලා තබලා අපි පියවරක් පියවරක් පාසා ඉදිරියට සක්මන් කරන විට අපිට දකින්න පුළුවන් සක්මන ආරම්භ කරපු අවස්ථාවේදී ඒ සක්මන් කරන විට ඇතිවෙච්ච සංස්කාර ධර්ම ඒ සිතුවිලි නිරුද්ධ වී ගිය ආකාරය දකින්න පුළුවන්. අපි විනාඩි 10ක් සක්මන් භාවනාව කරා නම් අපි ආරම්භ කරපු මොහොතේ පටන් විනාඩි 10 අවසන් වෙනකොට ඒ සක්මන් භාවනාව කරන අවස්ථාවේ ඇතිවුණු සියලුම සංස්කාර ධර්ම ඒ මොහොත තුලම ඇතිවෙවි නැතිවෙවි යන ආකාරය. පාදේ ඔසවනකොට පාදේ ඔසවනවා කියලා දැකපු සිත පාදේ පොළවට තබනවා දකින විට ඊට පෙර ඔසවනවා කියලා දැකපු සිත නැති වෙලා යනවා. නැවත පාදයේ පොළවට තබලා අනෙක් පාදයේ ඔසවන විට අර පාදයේ තබන අවස්ථාවේ දැකපු සිත එතනම නිරුද්ධ වෙලා නැති වෙලා ගිහින් අලුතින් සංස්කාරයක් අලුත් සිතුවිල්ලක් ඇති වෙනවා. ඒ විදිහට අපිට නාම ධර්මයන්ගේ අනිත්‍යතාවය දකිමින් සක්මන් භාවනාව විදර්ශනාවට නගන්න පුළුවන්.
දෙවිනාස මීළඟ ප්‍රශ්නය පරියන්ක භාවනාව පිළිබඳවයි. ගරු මෙහෙණින් වහන්ස, ආනාපාන සතිය පුරුදු කිරීමේදී හුස්ම රැල්ල සමහර අවස්ථාවලදී නොදැනීයයි, සමහර අවස්ථාවලදී ප්‍රකට වේ. ආශ්වාස ප්‍රාශ්වාස නොදැනී යාම ආනාපාන සතියට බාධාවක් බව අසා ඇත්තෙමි. මෙය පැහැදිලි කරන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. පින් සිදු වේවා.
ආනාපාන සති භාවනාව පුරුදු කරන විට බොහෝ දෙනෙකුට ඔය ගැටලුව මතුවෙනවා. ආනාපාන සති අරමුණේ ටික වේලාවක් ආශ්වාස ප්‍රාශ්වාසයේ තුල සිහිය පිහිටුවාගෙන සිටින විට විනාඩි කිහිපයකින් ආශ්වාස ප්‍රාශ්වාස අරමුණ නොදෙනී යනවා. එවැනි අවස්ථාවක අපි කළ යුතු වෙන්නේ නැවතත් ආශ්වාස ප්‍රාශ්වාස අරමුණෙහිම සිහිය පිහිටන්නට ඕන. අපි හිතමු අපි පැය භාගයක කාලයක් ආනාපාන සතිය ප්‍රගුණ කරනවා නම් පර්යංග භාවනාව තුළ ඒ පැය භාගය තුළ හුස්ම නොදෙනී යාම 10-15 වතාවක් වුණත් සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි මේ හැම අවස්ථාවකදීම නැවතත් හුස්ම රැල්ල තුළ සිහිය පිහිටුවා ගත යුතු වෙනවා. ඒ දේ ගොඩක් වෙලාවට සිද්ධ වෙන්නේ ඒ හුස්ම නොදෙනී යාම සිද්ධ වෙන්නේ සම්මා සතියේ අඩුපාඩුකම් තියෙනකොට. සම්මා සතිය හොඳට පුරුදු පුහුණු කරලා මදි වෙනකොට අපි ආනාපාන සතිය කරන්න පටන් ගත්තට පස්සේ ඒ ආනාපාන සති අරමුණේ ටික වෙලාවක් යනකොටම ආශ්වාස ප්‍රාශ්වාස අරමුණ නොදෙනී යනවා. ඒ නිසා ඒට විකල්පයක් විදිහට සම්මා සතිය වැඩිපුර දියුණු කරන්නට ඕන. ඒ වගේම ආශ්වාස ප්‍රාශ්වාස අරමුණ නොදෙනී ගියා කියලා දැනුණු ගමන් නැවතත් ඒ ආශ්වාස ප්‍රාශ්වාසය තුළ නැවත නැවත සිත පිහිටුවා ගත යුතු වෙනවා.
ස්තුතියි මෑණියනාත. ඊළඟ ප්‍රශ්නය. අවසරයි මෑණියනි, ආනාපාන සති භාවනාවේ පළවන නිමිත්ත උග්ගා නිමිත්තද? එය ලබා ගැනීමට කළ යුතු දේ මොනවාද? තිරුවන් සරණයි.
ආනාපාන සති භාවනාවේ පළවෙනි නිමිත්ත අපිට උග්ගා නිමිත්ත වෙන්නේ ඇත්තටම සමත භාවනාවක් විදිහට ආනාපාන සතියේ ප්‍රගුණ කිරීමේදී පළවෙනියෙන්ම දැනෙන නිමිත්ත උග්ගහ නිමිත්ත වෙන්න පුළුවන්. නමුත් ආනාපාන සතිය අපි විදර්ශනාවක් විදිහට ආරම්භ කරොත් ආශ්වාස ප්‍රාශ්වාසයේ තුලම ආනාපාන සතිය අරමුණේ නාම රූප වෙන් කරමින් හෝ උදේවය ස්වභාවය දකිමින් අපි විදර්ශනාවකින් ආරම්භ කළොත් ඒ උග්ගහ නිමිත්ත ඇති වෙන්නේ නැහැ. නමුත් සමත භාවනාවක් විදිහට අර සෝ සතෝ අස්ස සති සතෝ පස්ස සති කියන අරමුණෙන් අපි ආනාපාන සතිය ප්‍රගුණ කරන විට ඒ උග්ගහ නිමිත්ත ඇති වෙනවා. නමුත් ඒක අපි බලාපොරොත්තු විය යුතු නැති දෙයක්. අපි කිසිම වෙලාවකදී භාවනාවේදී ආලෝක නිමිති විවිධ නිමිති පහළ වෙයි කියලා බලාපොරොත්තු වෙන්නට හොඳ නැහැ. මොකද සමහර අයට ඒ වගේ නිමිති පහළ වෙනවා. සමහර අයට ඒ වගේ නිමිති පහළ නොවෙන්න පුළුවන්. නමුත් අපි එතෙන්දි වැදගත් වෙන්නේ ආශ්වාස ප්‍රාශ්වාස අරමුණෙහිම එක දිගට සිත පවත්වාගෙන යාම. ඒ උග්ඝහ නිමිති ලබා ගැනීමට විශේෂයෙන් අනුගමනය කළ යුතු පිළිවෙලක් නැහැ. අපි ආශ්වාස ප්‍රාශ්වාස අරමුණෙහිම සිත එක දිගට පවත්වාගෙන යාම තුළ ඒ නිමිති පහළ වෙන්න පුළුවන්.
ප්‍රතිමෑණියන් වහන්සේ ඊළඟ ප්‍රශ්නය. අතිපූජ්‍ය මෑණියන් වහන්සේ, අසාමාන්‍ය තින මිද්‍යාවක් නිදිමත ගතියක් වැඩිමින් ඇත. මුල දවසේදී මහන්සිය කියා සිටියෙමි. අද දෙවන දවසේ පෙරට වැඩි මිසක් අඩුවක් නැත. පර්යාංග භාවනාවට වාඩි වී ඇස් වසාගත් විගස නිදි වැක්කිරෙන්න පටන් ගන්නවා. ශරීරේ බර වේ. නොදැනුවත්ම නින්දට ගොස් ගැසී අවදි වූ විටයි නින්දට ගිය බව තේරේ. සක්මන් කරන විටත් නිදිමත දැනේ. මුළු ශරීරෙම බර වේ යයි. සූත්‍ර ධර්මයක් මෙනෙහි කරන්න ගත්තෙමි. එවිට නිදිමත ටිකක් අඩු විය. කලියුද්දී කුමක්දයි ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. පිහිටයි.
හොඳයි. විශේෂයෙන් ඒ තීන මිද්ද නීවරණය කෙනෙකුට බොහොම බලවත්ව ක්‍රියාත්මක වෙන්න පුළුවන්. නීවරණ ධර්ම තුළින් තීන මිද්දය බොහොම බලවත් ලෙස සඳහන් කරලා තිබුණු ආකාරයට සිද්ධ වෙන්න පුළුවන්. එවැනි අවස්ථාවක ඇත්තටම අර සූත්‍ර ධර්මයක් කියවුවා වගේම අපිට තවත් අනුගමනය කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. සංසාර බය පිළිබඳව අප්‍රමාදී බව ඇතිකර ගැනීමට සසර බය ඇතිකර ගන්න අපි මේ අනමතග්ග සංසාරයේ ස්වභාවය වැඩිපුර මෙනෙහි කරන්න පුළුවන්. අපි සක්මන් කරන අතරතුර සක්මන් අරමුණේ ඉඳගෙන අපිට මේ සංසාරෙහි ස්වභාවය ගැන අපි මේ වෙලාවේ වීරිය කළේ නැත්නම් මේ බුදුසසුනක් මුණ ගැහිලා තියෙන අවස්ථාවේ කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබිලා තියෙන අවස්ථාවේ නිර්මල ශ්‍රී සද්ධර්මය අපිට මුණ ගැසිලා තියෙන අවස්ථාවක ඒ වගේම උතුම් මනුෂ්‍ය ආත්ම භාවයක් ලැබිලා තියෙන අවස්ථාවේ අපි ප්‍රයෝජන ගත්තේ නැත්නම් මේ සංසාරයේ නැවතත් අතරමං වෙන්නට තියෙන ඉඩකඩ ප්‍රමාණය වැඩි. යම් කිසි කෙනෙක් සෝවාන් ආදී මාර්ගඵල ධර්ම ප්‍රතිවේද කරලා නැත්නම් අපිට සතර අපායට වැටෙන්න තියෙන ඉඩකඩ ප්‍රමාණය බොහෝමත් වැඩි. බුදුරජාණන් වහන්සේ පිළිබඳව දේශනා කරලා තිබෙනවා. නියමතට පස් ස්වල්පයක් අරගෙන බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාගෙන් විමසනවා, මහණෙනි මගේ මේ නියමත තියෙන පස් ප්‍රමාණයද වැඩි, එහෙම නැත්නම් මේ මහ පොළවේ තියෙන පස් ප්‍රමාණයද වැඩි කියලා. ඒ අවස්ථාවේ භික්ෂූන් වහන්සේලා පිළිතුරු දෙනවා, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ, ඔබ වහන්සේගේ නියමත තියෙන පස් ඉතාම ස්වල්ප ප්‍රමාණයයි. මේ මහා පොළවේ තියෙන පස් ප්‍රමාණය ඉතාමත් විශාලයි. අන්න ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ඒ උපමාව අරගෙන දේශනා කරනවා, මේ නියමත තිබෙන පස් තරං ස්වල්ප දෙනෙක් තමයි මරණයෙන් පසු නැවත සුගතියක් කරා යන්නේ. බොහෝ පිරිසක්, විශාල පිරිසක් මරණයෙන් පසු නැවතත් දුගතිගාමී තත්වයටයි පත් වෙන්නේ කියලා. එවැනි ධර්මකාරණා අපිට මෙනෙහි කරන්න පුළුවන්. සසර බය ඇතිවෙන, අප්‍රමාදී භව ඇතිවෙන ධර්මකාරණා මෙනෙහි කරන්න පුළුවන්. එවැනි ගාථා පාඨ තියෙනවා. උට්ඨහත නිසීදත කෝ අත්තෝ සුපිතේනෝ. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා, නැගිටිව් වීරිය වඩව ආරම්භ කරන්න. මේ නිින්දෙන් ඔබට කුමන ඵල ප්‍රයෝජනයක්ද? මේ නිින්දෙන්, කෙලෙස් සහිත නිින්දෙන් ඔබට කුමනනම් ඵල ප්‍රයෝජනයක් ලැබෙනවාද? අපි ඒ වෙලාවේ සිතට නිග්‍රහ කරන්නට ඕන. තමන්ගේ සිත අගය කරන්නේ නැහැ. එවැනි අලසකමට තීන මිද්දේට යට වෙලා තියෙන අවස්ථාවක අපේ සිතට අපි නිග්‍රහ කරන්නට ඕන මේ නින්දෙන් ඔබට ඇති ප්‍රයෝජනය කුමක්ද? කෙලෙස් සහිත නින්ද සැපක් නැහැ. මේ කෙලෙස් සහිත නින්දෙන් කුමන ඵල ප්‍රයෝජනයක්ද? උත්තහත නිසීදත කෝ අත්තෝ සුපිතේනවෝ. ආරම්භ කරන්න, වීරිය වඩන්න, අද අදම උත්සාහ කරන්න. අන්න ඒ වගේ වීරිය ඇතිවන දහම් පාඩ මෙනෙහි කිරීම තුළින් තමන්ට වීරිය ඇති කරගෙන උත්සාහය වැඩි දියුණු කරගෙන තීන මිද්දය ජය ගන්න පුළුවන්කම ලැබෙනවා.
ස්තුති මෑණියන් වහන්ස. ඊළඟ ප්‍රශ්නය, පින්වත් මෑණියන් වහන්ස, මරණානුස්සති භාවනාව විදර්ශනාවට පත් කර ගන්නා අයුරු පහදා දෙන්න. පින් සිදු වේවා.
ඔව්, මරණානුස්සති භාවනාව විදර්ශනාවට නගන්න පුළුවන් ආකාර කිහිපයක් තියෙනවා. එක ක්‍රමයක් තමයි විශේෂයෙන් තමන්ට මරණානුස්සති භාවනාව කරන විට තමන්ගෙම මලසිරුර තමන් මරණයට පත් වෙලා තමන්ගේ මලසිරුර තමන් ඉදිරියේ තිබෙනවා කියලා සිතින් අපිට දකින්න පුළුවන්කම තියෙනවා. තමන්ගෙම මලමිනිය තමන් ඉදිරියේ තියෙනවා. මෙන්න මේ මලසිරුර තමන් මරණයට පත් වුණාට පස්සේ මේ මලසිරුරට කුමක්ද සිද්ධ වෙන්නේ? මේ මලමිනියට කුමක්ද සිද්ධ වෙන්නේ කියලා අපි නුවණින් විමස විමසා බලනවා. නුවණින් විමසලා බලනකොට මේ මලසිරුර තුල අපිට පෙනෙනවා දැන් විඥානයේ මලසිරුරෙන් අයින් වෙලා. දැන් මේ මලසිරුර දර කඩක් වගේ පැත්තක තියෙනවා. මේ මලසිරුරේ ප්‍රාණය දැන් ඉවත් වෙලා තියෙන්නේ. දැන් දින කිහිපයක් ගත වෙනකොට මේ මලසිරුර හුණු වෙලා දිය වෙලා යනවා. මේ ශරීරයේ තිබෙන මේ මලසිරුරේ තියෙන තද ස්වභාවයෙන් යුක්ත පඨවි ධාතු කොටස් ටික පඨවි ධාතුවට බාහිර ලෝකයේ පඨවි ධාතුවට එකතු වෙලා යනවා. ඒ වගේම මේ මලසිරුරේ තියෙන ආපෝ ධාතු කොටස් ටික බාහිර ලෝකයේ තියෙන ආපෝ ධාතුවට එකතු වෙලා යනවා. මේ විදිහට මේ මලසිරුර තුල තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුන් බාහිර ලෝකයේ තියෙන සතර මහා ධාතු වලට එකතු වෙලා යන ආකාරය දකින්න පුළුවන්. එසේ දකින විට ඒ මල සිරුර කියන සංඥාවත් ධාතු හතරට වෙන් වෙලා විපරිණාමයටපත් වෙලා අනිත්‍ය ස්වභාවයටපත් වෙන ආකාරය දකින්නට පුළුවන්. ඒක එක ක්‍රමයක්. ඒ වගේම මේ අය අහලා තියෙනවා මේ මල සිරුරේ අවස්ථා නවය නවසීවතිකයක් විදිහට තමන්ගෙම මල සිරුර පැත්තකට දාලා තියෙනකොට දින එක දවසක් දෙකක් තුනක් ඒ ආදී වශයෙන් දින ගණන් ගත වෙනකොට මේ මල සිරුර කුණුවි කුණුවි දියවි දියවි ඒ වගේම අස්ති කොටස් පවා කුඩා කුඩා කැබලි වලට වෙන් වෙලා ඒ අස්ති කොටස් පවා දිරාපත් වෙලා පොළවට පස් වෙලා යන ආකාරය දකින්නට පුළුවන්. ඒ විදිහට නවසීවතිකයක් විදිහට දැකීම තුලිනුත් මරණානුස්සතිය විදර්ශනාවට නගන්න පුළුවන්කම තියෙනවා.
ස්තුති මෑණියන් වහන්ස. ඊළඟ ප්‍රශ්නය, ගරු මෑණියනි, පිළිකුල් භාවනාව ප්‍රධාන භාවනාවක් විදිහට සිදු කරන ආකාරය කරුණාවෙන් පහදා දෙන්න. බුදු සරණයි.
පිළිකුල් භාවනාව ප්‍රධාන භාවනාවක් විදිහට විශේෂයෙන් පිළිකුල් භාවනාව කියලා කියන්නේ කායගත සති භාවනාවට කායානුපස්සනාව යටතේ තිබෙන භාවනා ක්‍රම 14න් එක් භාවනාවක් තමයි දෙතිස් කුණප භාවනාව. එහෙම නැත්නම් පිළිකුල් භාවනාව කියලා අපි කියනවා. මේ පිළිකුල් භාවනාව ප්‍රගුණ කරන විට අපි විශේෂයෙන් මුලින් අපි ඇති කරගත යුතු අවබෝධය තමයි මේ ශරීරය සකස් වෙලා තිබෙන්නේ කොටස් කුණප කොටස් 32කින් කියන එක අපි අවබෝධ කරගන්නට ඕන. මේ ශරීරය නිර්මාණය වෙලා තියෙන්නේ කෙස්, ලොම්, නිය, දත්, සම්, ඇට, මහ ඇට, ඇට මිදුළු, නහරවැල් මේ ආදී වශයෙන් කුණප කොටස් 32ක එකතුවක් තමයි මේ ශරීරය කියලා කියන්නේ. මේ රූපය කියලා කියන්නේ කොටස් 32කින් නිර්මිත වෙලා තියෙන, නිර්මාණය වෙලා තියෙන දෙයක්. අපි පිළිකුල් භාවනාව ප්‍රගුණ කරන විට මේ එක් එක් කුණප කොටස අරගෙන ඒ කුණප කොටස උදාහරණයක් විදිහට අපි කෙස් කියන කුණප කොටස ගත්තොත් මේ කෙස් කියන කුණප කොටස පිළිකුල් භාවයට පත් වෙන ආකාරය මෙනෙහි කරන්නට ඕන. දැන් කෙස් පිළිකුලයි කියලා කිව්වට කෙස් වල පිළිකුල් බව අපිට දැනෙන්නේ නැහැ. කෙස් ටික පිළිකුලයි කියලා කියනකොට මෙනෙහි කරන විට මේ කෙස් පිළිකුල් භාවයට පත් වෙන්නේ කොහොමද? අපි මේ කෙස් ටික සෝදාන්නේ නැතුව, පිරිසිදු කරන්නේ නැතුව දින කිහිපයක් සිටියොත් මේ කෙස් ටික පිළිකුල් තත්වයට පත් වෙනවා. අපිට දවසක් දෙකක්වත් මේ කෙස් සුව හොදන්නේ නැතුව ඉන්න බෑ. පිරිසිදු කරන්නේ නැතුව අපිට ඉන්න පුළුවන්කම නැහැ. එහෙමනම් මේ කෙස් ටික පිළිකුල් තත්වයට පත් වෙලා තියෙන ආකාරය නුවණින් මෙනෙහි කරන්නට ඕන. නුවණින් මෙනෙහි කිරීම තුළ ඒ කෙස් වල තියෙන යථාර්ථය අපිට දකින්න පුළුවන්. ඒ වගේ මේ කෙස් ටික දුර්ගන්ධයට හමන ස්වභාවය. කෙස් ටික පිළිකුල් වෙනවා. ඒ වගේ මේ ඒ තුළ දුර්ගන්ධයක් ඇති වෙනවා. ඒ වගේ මේ කෙස් කියන කුණප කොටස අසාර ස්වභාවයට පත් වෙනවා. කෙස් වල තියෙන අසාරය. හරයක් සාරයක් නැති බව අපි අවබෝධ කරගන්නට ඕන. ඒ සඳහා අපිට දකින්න පුළුවන් කුඩා කාලයේ තිබුණු කෙස් ටික තරුණ වයසට එනකොට වෙනස් වෙලා ගිය ආකාරය. තරුණ කාලයේදී තිබුණු කෙස් ටික මැදි වයසට එනකොට වෙනස් වෙලා යන ආකාරය. ඒ වගේම මහලු වයසට යනකොට ඒ කෙස් පැහැයෙන් වෙනස් වෙලා විවිධ විදිහට ඒ කෙස් විපරිණාමයට අසාර ස්වභාවයට පත් වෙන ආකාරය දකින්නට ඕන. අවසාන වශයෙන් ඒ කෙස් කියන කුණප කොටස යම් දවසක මේ පොළවට පස් වෙලා යනවා. අනිත්‍ය ස්වභාවයට පත් වෙලා මේ පොළවට පස් වෙලා යන ආකාරය දකින්නට ඕන. එහෙමනම් අපි එක් එක් කුණප කොටස අරගෙන පිළිකුල් වශයෙන්, දුගඳ වශයෙන්, අසාර වශයෙන්, අනිත්‍ය වශයෙන් විදර්ශනාවට නැගීම තුළින් ඒ දිතිස් කුණපයන්ගේ යථා ස්වභාවය අවබෝධ කරගන්නට පුළුවන්කම ලැබෙනවා.
ස්තුතිමිනී මහන්සේ, ඊළඟ ප්‍රශ්නය. ගරු මෙහෙණින් වහන්සේ, ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ සඳහන් වන චාගෝ, පටිනිස්සග්ගෝ, මුත්‍ති, අනාලයෝ මේවා නිබ්බිදානුපස්සනාවට සම්බන්ධද? කරුණාවෙන් මේ විස්තර කර දෙන්න මැනවි. නිර්වාණ සරණයි. සුවපත් වේවා.
මොකකටද සම්බන්ධද කියලා ඇහුවේ? චාගෝ, පටිනිස්සග්ගෝ, මුත්‍ති, අනාලයෝ කියන කොටස
නිබ්බිදානුපස්සනාවට සම්බන්ධයි.
නිබ්බිදානුපස්සනාවට. නිබ්බිදානුපස්සනාවට සම්පූර්ණයෙන් මේ හතර නිබ්බිදානුපස්සනාවටම අඩංගුයි කියලා කියන්න බෑ. දැන් ජාගෝ පටිනිස්සග්ගෝ කියලා කිව්වට පස්සේ ඒ කොටස අපිට පටිනිස්සග්ගේ කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම අතහැරීම. කිසිම කැමැත්තක් නැතුව සම්පූර්ණයෙන්ම අතහැරියාම පටිනිස්සග්ගය. එතකොට එය නිබ්බිදාවටම අයිති වෙන්නේ නැහැ. චාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති අනාලයෝ. ඒ කියන්නේ කිසිම ඇල්මක් නැතුව මේ කිසිම සංස්කාරයක් කෙරෙහි සිතේ කිසිම ඇල්මක්, තෘෂ්ණාවක්, කැමැත්තක්, උපාදානයක් නැතුව සම්පූර්ණයෙන් සිතින් ගැලවියාම සිතින් ඒ සියලුම ආශ්‍රවයන්ගෙන් සිත නිදහස් වීම. එයයිති වෙන්නේ පටිනිස්සග්ගාණු පස්සනාවට. පටිනිස්සග්ගේ කියලා කියන්නේ සියල්ල සිතින් අත්හැර යාම. සියලුම සංස්කාර සිතින් අතහැර දැමීම. ඒ නිබ්බිදාවට අයිති වෙන කොටසක් නෙමෙයි. පටිනිස්සග්ගේට අයිති වෙන කොටසක්.
ස්තුති මෑණියන් වහන්ස. ඊළඟ ප්‍රශ්නය. ගරු මෑණියන් වහන්ස. ඕනෑම සමත භාවනාවක් විදර්ශනාවට හරවා ගැනීමට පෙර එම භාවනාව ප්‍රගුණ කර සමාධිය වැඩි වීම අත්‍යවශ්‍යද? තිරුවන් සරණයි.
ඕනෑම භාවනාවක් විදර්ශනාවට නැගීමට පෙර සමතයක් විදිහට ප්‍රගුණ කළ යුතුමයි කියලා සඳහන් වෙන්නේ නැහැ. ඒ ධර්මයේ සඳහන් වෙනවා සමත පුබ්බංගමං විපස්සනං භාවෙන්ති. විපස්සනා පුබ්බංගමං සමතං භාවෙන්ති. කෙනෙකුට මුලින් එම කමටහන සමතයක් විදිහට ප්‍රගුණ කරලා ඉන් පසුව විදර්ශනාවට නගන්න පුළුවන්. භාවනා ක්‍රමයක් මුලින් සමතයක් වැඩෙන විදිහට සමත භාවනාවක් විදිහට ප්‍රගුණ කරලා පසුව විදර්ශනාවට නගන්නත් පුළුවන්. ඒ වගේම විපස්සනා පුබ්බංගමං සමතං භාවෙන්ති. මුලින් විදර්ශනාව වඩලා ඕනෑම කර්මස්ථානයක් මුලින් මුලින්දම්ම ශුෂ්ක විදර්ශක කෙනෙක් විදිහට මුලින්දම් විදර්ශනාව ප්‍රගුණ කරලා පසුව සමත භාවනාව ප්‍රගුණ කරන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා අනිවාර්යෙන් සමතය ප්‍රගුණ කරලාම විදර්ශනාවට යා යුතුයි කියන ක්‍රමවේදයක් නැහැ.
ස්තුති මෑණියන් වහන්සේ. මීනාග ප්‍රශ්නය. අවසරයි මෑණියනි. භාවනාවට ආධුනික මැදි වයසේ කාර්යබහුල පුතපත කියවීමට කැමති කෙනෙකුට සුදුසු මූලික භාවනා ක්‍රමයක් විස්තර කර දෙන්න. තෙරුවන් සරණයි.
ඔව්, භාවනාවේ ආධුනික කෙනෙකුට කාර්යබහුල කෙනෙක් වුණත් කාර්යබහුල නැති කෙනෙකුට වුණත් ආධුනික කෙනෙකුට විශේෂයෙන්ම සතර කර්මස්ථානයන් ප්‍රගුණ කිරීම ඉතාමත් වැදගත් වෙනවා. මොකද භාවනාවේ මූලික අඩිතාලම මූලික පියවර තමයි සතර කර්මස්ථාන. ඒ නිසා විශේෂයෙන්ම එවැනි ආධුනික කෙනෙක් භාවනාව ආරම්භ කළ යුතු වෙන්නේ බුදු ගුණ, මෛත්‍රිය, අසුභය, මරණානුස්සතිය කියන මේ සතර කමටහන් විනාඩි 10 බැගින් හෝ බුදු ගුණ භාවනාව විනාඩි 10ක්, මෛත්‍රී භාවනාව විනාඩි 10ක්, අසුභ භාවනාව විනාඩි 10ක්, මරණානුස්සති භාවනාව විනාඩි 10 බැගින් මේ සතර කර්මස්ථාන ටික ප්‍රගුණ කරලා අපිට මූලික භාවනාවකට ආනාපාන සතිය වගේ මූලික භාවනාවකට යොමු වෙන්න පුළුවන්.
ස්තුති මෑණියන් වහන්සේ. ඊළඟ ප්‍රශ්න භාවනාවට අදාළ දහම් ගැටළු වලින් කියන්නේ. ගෞරවනීය මෑණියන් වහන්සේ, අසඤ්ඤ තලවලට යැවෙන්නේ කුමන ආකාරයේ භාවනාවක් ප්‍රගුණ කිරීමෙන්ද යන මෙන් පහදා දුන මැනවි. ඔබ වහන්සේ වහවහ නිවි සැනසෙත්වා.
අසඤ්ඤ තලවලට නේද
කියලා. එහෙමයි.
ප්‍රශ්නේ අසඤ්ඤ
තල. ගෞරවනීය මෑණියන්
වහන්සේ, අසඤ්ඤ තල
අසඤ්ඤ මම කියවන්න දෙන්නවට ප්‍රශ්න.
හොඳයි හොඳයි.
අසඤ්ඤ තලවලට යැවෙන්නේ කුමන ආකාරයේ භාවනාවක් ප්‍රගුණ කිරීමෙන්ද යනමෙන් පහදා දුන මැනවි. ඔබ වහන්සේ වහවහ නිවිසනසෙත්වා.
අසඤ්ඤ තලවල උප්පත්තිය ලබන්නේ අරූපාවචර ධ්‍යාන සිත් ප්‍රගුණ කරලා ඒ අරූපාවචර ධ්‍යානයන්ට සිත බැඳිලා අරූපාවචර ධ්‍යාන සිත් නිත්‍ය සුඛ ආත්ම මට්ටමින් උපාදානය වීම තුළ ඒ අරූපාවචර ධ්‍යාන සිතක් අපි ත්‍රිලක්ෂණයට නගන්නේ නැතුව අරූපාවචර ධ්‍යාන සිත්වල ඒ ආනිඤ්ඤාභි සංස්කාර කියන අරූපාවචර ධ්‍යාන සිත් නිත්‍ය සුඛ ආත්ම වශයෙන් උපාදානය කරගෙන සිටින අය මරණයෙන් පස්සේ ඒ ගරුක කර්මයක් විදිහට ඒ අරූපාවචර ධ්‍යාන සිට මරණාසන්න මොහොත දක්වාම ප්‍රගුණ කරපු කෙනෙකුට ගරුක කර්මයක් විදිහට මරණාසන්න මොහොතේ අරූපාවචර ධ්‍යාන සිටෙන් ඊළඟ ප්‍රතිසන්දිය අසඤ්ඤ තලයක උප්පත්තිය ලබන්න පුළුවන්කම ලැබෙනවා. ඒ උප්පත්තිය ලැබෙන්නේ අරූපාවචර ධ්‍යාන සිත් නිත්‍ය සුඛාත්ම විදිහට ගැනීම නිසා.
ඉසම් තවත් ප්‍රශ්නයක් තියෙන භාවනාවට අදාළ ගෞරවනීය මෑණියන් වහන්සේ භාවනාවේදී පළමු දිනේ තරම් සාර්ථකව භාවනා කර ගැනීමට බැරි තරම් තින මිද්‍යාවක් හටගන්නා ශාලාව තුල පවතින සක්මන් මළුවේ කවුරුත් නැති වෙලාවක සක්මන් භාවනාවේ යෙදෙමි. පරහන් ඇතුළේ තියෙනවා අනිත් යෝගීන්ට සුදු හෝ ශබ්දයකින් බාධා ඇති විය හැකි බැවින් පරහන් මහත. එලිමහනේ තද රසණයක් පවතින බැවින් ශාලාව තුල පරියක භාවනාවම කරන්නට බලමි. තින මිද්දේ නිසා පරියක භාවනාව ඉතාමත් අසීරු වී ඇත. මෑණියන් වහන්සේ උපදෙසක් පතමි. ඔබ වහන්සේට තිරුවන් සරණයි.
ඔව්. සමහර විටේ අධික රස්ණය නිසා කායික පීඩා අපහසුතා නිසා සමහර විට අර පහසුවෙන් සිත එකඟ කරගන්නට අපහසු තාමතු වෙන්නට පුළුවන්. නමුත් එවැනි වෙලාවකත් අපි වීරිය අත් නොහල යුතුයි. අපිට මොන බාධා කරදර අපහසුතා පැමිණියත් අපි පළවෙනි දවසේ මතක් කරා ඡන්ද චිත්ත වීරිය වීමංසා කියන මේ ඍද්ධිපාද ධර්ම අපේ සිත තුළ ඇති කරගත යුතුයි කියන එක. ඒ නිසා විශේෂයෙන් අපි වැඩසටහනකදී දවස් දෙකක් තුනක් වගේ යනකොටත් අර මුලදි තිබ්බ අදිෂ්ඨානය මුලදි තිබ්බ වීරිය අඩු වෙන්න පුළුවන් විවිධ බාධක විවිධ කම්කටොළු මතුවෙන අවස්ථාවන් වලදී. එවැනි අවස්ථාවල අදිෂ්ඨානශීලීව මම මේ උත්සාහය අත්හරින්නේ නෑ කියන අදිෂ්ඨානය ඇති කරගෙන වීරිය වඩන අතරතුර එවැනි අවස්ථාවක වඩාත් සුදුසු වෙන්නේ තමන් කැමති අරමුණක් නිතර නිතර සිහිපත් කරන්න. දැන් මෛත්‍රිය වඩන්න කැමති කෙනෙකුට එවැනි වෙලාවකදී අර සිත එක්තැන් වෙන්නේ නැති වෙලාවකදී මෛත්‍රී සහගත සිතම දිගින් දිගට දියුණු කරන්නට පුළුවන්. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ සිහිපත් කරන්නට පුළුවන්. එවැනි අවස්ථාවක අපි කළ යුතු වෙන්නේ තමන්ගේ සිතේ ප්‍රබෝධය ඇති කරගත යුතු වෙනවා. සිතේ සතුට ඇති කරගත යුතු වෙනවා. සිත ප්‍රීතිමත් භාවයට පත් කරගත යුතු වෙනවා. සිතේ ප්‍රමුදිත භාවය තමයි කෙනෙකුට භාවනාව සාර්ථක කර ගැනීමට බොහෝම උපකාරී වෙන්නේ. බුදුරජාණන් වහන්සේ පිළිබඳ දේශනා කරබ තියෙනවා. පස්සද්ද කායෝ සුඛං වේදේති සුඛිනෝ චිත්තං සමාධියති. මෙන්න මේ පස්සද්දිය මේ සැහැල්ලුව ඇති වෙන්නේ ප්‍රීතිය සුඛය තුලින්. ඒ නිසා විශේෂයෙන්ම අපි එවැනි අවස්ථාවක සිත ප්‍රීතියට පත් වෙන අරමුණ නැවත නැවත මෙනෙහි කරන්න පුළුවන්. බුදු ගුණ මෙනෙහි කරන්න පුළුවන්, ධර්ම රත්නේ ගුණ මෙනෙහි කරන්න පුළුවන්, ඒ වගේම සංඝ රත්නේ ගුණ මෙනෙහි කරන්න පුළුවන්, ඒ වගේම මෛත්‍රිය ආදී කමඨහන නිතර නිතර තමන්ගේ සිතේ ප්‍රිය උපදවන, සිතේ සතුට ඇතිවන කුසල අරමුණ නැවත නැවත මෙනෙහි කිරීම තුළින් ඒ සිතේ තියෙන අලසකම අරතිය දුරු කරගන්න පුළුවන්.
ප්‍රතිමානියනහත් ඊළඟට කියන්නේ කෙලින්ම භාවනාවට අදාළ නොවන දහම් ගැටලු ටිකක්. ගරු මෑණියන් වහන්සේ එදිනෙදා වැඩ කටයුතු වරහන් ඇතුළේ තියෙන උදාහරණ ආහාර පිසීම පිරිසිදු කිරීම ආදී වරහන් අහත කරන අතරතුර සතිමත් බව පවත්වා ගන්නා අයුරු කරුණාවෙන් පැහැදිලි කර දෙන්න. සිරුවන් සරණයි.
ඔව්. එදිනෙදා ජීවිතයේ ඒ උයන පිහන කටයුතු පිරිසිදු කිරීම කටයුතු ආදිය සිදු කරන විට සතිමත් භව ඉතාමත් හොඳින් දියුණු කරන්නට පුළුවන්. අපි හිතන්නේ මේ භාවනාව කියලා කියන්නේ පරයංකයක් සක්මනක් පමණයි භාවනාව කියලා අපි හිතාගෙන ඉන්නේ. ඒ වැරදි ආකල්පය අපි හැම කෙනෙක්ගෙම සිතේ තියෙනවා නම් ඒක අපි අයින් කරගන්නට ඕන මුලින්ම. මේ භාවනාව කියලා කියන්නේ තමන්ගේ ජීවිතයේ කරන ඕනම කාර්යයකදී ඕනම ක්‍රියාවකදී භාවනාව අපිට උපයෝගී කරගන්න පුළුවන්. භාවනාව ඒ අවස්ථාවට අදාළ කරගන්න පුළුවන්. දැන් උයන පිහන කටයුතු කරන විට ඒ සෑම අවස්ථාවකදීම අපි ඒ කරන හැම ක්‍රියාවක් තුළම ඒ වර්තමාන මොහොතේ තමන් කරන හැම ක්‍රියාවකම සතිමත් බව පිහිටුවන්න පුළුවන්. අපි හිතමු උදාහරණයකට දැන් එළවලු ටික අරගෙන සෝදනවා. දැන් අපි එළවලු ටික සෝදන ක්‍රියාව කරන විට අපේ සිත වෙන කිසිම අරමුණකට දුවන්න නොදී සිත පිට යන්න නොදී අපි එළවලු ටික සෝදන විට ඒ සෝදනවා 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 කියන අරමුණේ අපි එළවලු ටික සෝදනවා. ඒ වගේම අපි එළවලු ටික කපනකොට කපනවා කියලා කියන්නේ එක ක්‍රියාවක් පමණයි. එතකොට අපේ සිත වෙන අරමුණකට යන්න නොදී අපි එළවලු ටික කපනකොට ඒ කපන ක්‍රියාව සිතින් දකිමින් එළවලු ටික කපනවා 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 කියන ඒ ක්‍රියාව තුලම ඒ ක්‍රියාව දකිමින් ඒ තුල සිහිය දියුණු කරන්න පුළුවන්කම තියෙනවා. අපි හිතමු ගෙදර දොර කටයුතු වලදී පිරිසිදු කිරීම කටයුතු කරනවා කියලා. අපි අතුගාන කටයුත්තක නිරත වෙනවා නම් ඒ අතුගාන වෙලාවේදී අපි ඒ වෙලාවේ අතුගානවා කියන එක පිළිබඳ පමණයි සිහිය පවත්වගන්නේ. ඒ කරන ක්‍රියාව කුමක්ද? ඒ කරන ක්‍රියාව සිත තුලින් දකිමින් කරන්න. ඕනම අවස්ථාවකදී ඕනම ක්‍රියාවක් උයන පිහන කටයුතු අතුපතු ගාන පිරිසිදු කිරීම කටයුතු ඒ වගේම ආහාර ගන්න අවස්ථාවන් වලදී ඒ විතරක් නෙමෙයි අපි කෙනෙක් එක්ක කතා කරන අවස්ථාවකදී පවා සිහියෙන් කතා කරන්න පුළුවන්. තමන් හොඳට අනිත් කෙනාට ඇහුම්කන් දෙනකොට සිහියෙන් ඇහුම්කන් දෙනවා. අනිත් කෙනා කියන දෙයට හොඳට ඇහුම්කන් දෙනවා. ඒ සඳහා මම මේ දෙන පිළිතුර තමන්ටත් අන් කෙනාටත් ඒ අහන කෙනාටත් යහපත පිණිස පවතින දෙයක් මම ප්‍රකාශ කරන්න ඕන කියන සිහිය තියෙන්නට ඕන. ඒ විදිහට අපි වචන ප්‍රකාශ කරනකොට පවා සතිමත් බව දියුණු කරන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ සතිමත් භාවයේදී එතන වැදගත් වෙන්නේ තමන් කරන ක්‍රියාව කුමක්ද? ඒ කරන ක්‍රියාව සිතින් දකින්න පුරුදු වීම තමයි වැදගත් වෙන්නේ. ඒ නිසා ඕනම තැනකදී නිවසේ වෙන්න අවශ්‍ය නැහැ. නිවසින් පිට වෙන්න පුළුවන්. අපි අතරමඟ යන පාරේ ගමන් කරන අවස්ථාවක වෙන්න පුළුවන්. ඒ හැම අවස්ථාවකම අපිට සතිමත් බව දියුණු කරන්න පුළුවන් ක්‍රමයක් තමයි, එක ක්‍රමයක් තමයි අපි පැහැදිලි කරේ. ඒ කරන ක්‍රියාව තුළ සිහිය පිහිටුවා ගැනීම. ඒ වගේම තවත් ක්‍රමයක් තියෙනවා, බොහොම සරල පහසු ක්‍රමයක්. ඔය තායිලන්තයේ වැඩ හිටපු ආචාර්ය මන්බූරි දත්ත කියන ස්වාමීන් වහන්සේලා අනුගමනය කරපු කර්මස්ථානය. බුද්ධෝ කියන වචනය අපිට නිතර නිතර ජීවිතේ පුරුදු පුහුණු කරන්නට ඕන. බුද්ධෝ කියන වචනය සිහිපත් කරමින් ඒ බුද්ධෝ කියන වචනය තුළට නැවත නැවත සිහිය පිහිටුවාගෙන අපිට ඕනම කටයුත්තක නිරත වෙන්න පුළුවන්. ඇවිදිනකොට, පිරිසිදු කිරීම කරන විට, උයන පිහන කටයුතු වලදී අපි එතෙන්දි කරන්නේ එකම එක අරමුණක කුසල චිත්තයක සිත ඒකාග්‍ර කිරීම. කුසල චිත්තයක සිත ඒකාග්‍ර කර ගැනීමට ඒ බුද්ධෝ කියන වචනය නැවත 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 මෙනෙහි කිරීම තුළින් සිත අතීතයට දුවන එක නතර වෙනවා, සිත අනාගතයට දුවන එක නතර වෙනවා, සිත නොයෙක් අරමුණු කරා විසිරෙන එක නතර වෙලා එකම අරමුණක සිත ඒකාග්‍ර කරන්න පුළුවන්කම ලැබෙනවා.
ස්තුති මෑණියන් වහන්ස. ඊළඟ ප්‍රශ්නය, ගරු මෑණියන් වහන්ස, මේ ප්‍රශ්නය ඊයේ සඳහන් වූ චේතනා හා කර්මය අදාළවයි. උදාහරණයක් වශයෙන් ප්‍රාණඝාත අකුසලයක් වීමට චේතනාවත් සතෙකු මැරීමත් අවශ්‍ය වේ. මෙහිදී කර්මයක් සිදුවීමට එම චේතනාව පමණක් ඇතිවීම ප්‍රමාණවත්ද? තිරුවන් සරණයි.
දැන් අපි යම් කිසි කර්මයක් කරන විට චේතනාවක් මුදුන්පත් වෙන්නම අවශ්‍යයි. චේතනාහම් භික්කවේ කම්මං වදාමි කියලා කියන්නේ අපේ ඒ චේතනාව දැන් සතෙක් මරන්නට චේතනාවක් ඇති වෙනකොටම ඒ තුල මනෝ කර්මයක් සකස් වෙනවා. මේ සතා මරන්න ඕන කියන සිතුවිල්ල කියන්නේම අකුසල් සිතුවිල්ල. මරණ චේතනාවක් සිතට එනවා. ඊට පස්සේ අපේ කර්මපතයක් වෙනවා. අපේ ඒ චේතනාවට අනුව අපි ඒ සතා මරන්න ඕනි කියන චේතනාව ඇති වුණාට පස්සේ ඒ මරන්න අවශ්‍ය කරන දේවල් අපි එක්ප්‍රෙස් කරගන්නවා. අපි හිතමු ඒ ආයුධ එකතු කරගන්නවා. ඊට පස්සේ අපි ඒ සතාට ඒවයි පහර දෙනවා. ඒ විදිහට අපි ක්‍රියාවට නිරත වීම තුළ කර්මපතයක් බවට පත් වෙනවා. නමුත් මරණ චේතනාව කියලා කියන්නේ ඒ චේතනාව තුලත් මනෝ කර්මයක් සකස් වීමක් තියෙනවා. මේ කෙනා මරන්න ඕන, මේ කෙනාට වදහිංසා කරන්නට ඕන, පීඩා පමුණුවන්නට ඕන කියන ඒ චේතනාව තුලම අකුසල කර්මයක් සකස් වෙනවා. මනෝ කර්ම විදිහට අකුසල කර්මයක් සකස් වෙනවා. නමුත් ඒ කර්මපතයක් බවට පත් වෙන්න ක්‍රියාවට නැන්වීම තුළින් කර්මපතයක් බවට පත් වෙන්න පුළුවන්.
ස්තුති මෑණියන් වහන්සේ, ඊළඟ ප්‍රශ්නය. ගරු මෑණියන් වහන්සේ, ආහාර ප්‍රත්‍යවේක්ෂා නොකර ආහාර ගැනීම හොඳද? ස්තුති.
ඔව්. ආහාර ප්‍රත්‍යවේක්ෂා නොකර ගැනීම සුදුසු දෙයක් නෙවෙයි. ඒ කියන්නේ දැන් තමන් ගෙදර ඉඳගෙන කෑම ටික කනකොට ඒක තමන් හරි හම්බ කරගත්තු තමන්ගේ පුද්ගලික ධනයෙන් වියපැහැදම් කරලා ඒ ගන්න ආහාර ප්‍රතිවේක්ෂා නොකරගත්ත කියලා එතනදි ගැටලුවක් නැහැ. නමුත් භික්ෂු භික්ෂුණීන් වහන්සේලාට සහ විශේෂයෙන් දැන් උපාසක උපාසිකාවන්ට දැන් මේ අය නේවාසික වැඩසටහනකට සම්බන්ධ වෙලා තියෙනවා දින 9ක. මේ වැඩසටහනේදී මේ අයට සිව්පසයම ආහාර විතරක් නෙමෙයි ඉන්න සේනාසනේ ඒ හැම දෙයක්ම තමන්ට අන් අයගේ දායකත්වයේ තුලින් අන් අය පින් සලකා කරන දෙයක්. එතකොට දානෙ ටික ගෙනහැල්ලා දෙනවා. දානෙ ටික පූජා කරනවා. බොහොම ශ්‍රද්ධාවෙන් ඒ දානෙ ටික දෙනකොට අපි ආහාරය ප්‍රත්‍යවේක්ෂා නොකර ගත්තොත් ඒ තුල අපිට අකුසලයක් වෙන්නට පුළුවන්. අපි ණයක් වෙනවා. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපි ණය ඉන පරිභෝගයට හසු වෙනවා කියලා. ඉන පරිභෝගය කියලා කියන්නේ අපි යම් කිසි ණයක් ඇති වෙනවා. අපි ආහාර ටික ගන්න ඕන ප්‍රත්‍යවේක්ෂා කරලා. ඒ ප්‍රත්‍යවේක්ෂා කරන ආහාර ටික ගැනීම තුලින් තමන්ටත් විශාල යහපතක් වෙනවා, දානි පූජා කරපු අයටත් අප්‍රමාණ පින ඒ කුසලයක් රැස් වෙනවා. ඒ නිසා විශේෂයෙන් අපි ආහාර ටික ප්‍රත්‍යවේක්ෂා කරලා ගන්න ඕන. එහෙම නැතුව අපි ඒ රසයට ඇලෙමින්, රස නැත්තම් ගැටෙමින්, ලෝභ ද්වේෂ සිතුවිලි සමග ඒ ආහාර ටික ගැනීම තුල අනිවාර්යෙන් අපි ඒ දානීය පූජා කරපු අයට ණය ගැති භාවය ඇති වෙනවා. ඒ නිසා ආහාර ප්‍රත්‍යවේක්ෂාව කළ යුතුයි. මේ වගේ නේවාසික වැඩසටහනකදී ඒ වගේම විශේෂයෙන් පැවිදි අයට නම් ඒක අත්‍යවශ්‍ය අනිවාර්ය කරුණක්. භික්ෂු භික්ෂුණීන් වහන්සේලා අනිවාර්යෙන් ආහාර ප්‍රත්‍යවේක්ෂාව කළ යුතුයි. ඒක අතීත ප්‍රත්‍යවේක්ෂාව කියලා වෙනම ප්‍රත්‍යවේක්ෂාවකුත් ඒ ආහාර ගන්න අවස්ථාවේ කරන ප්‍රත්‍යවේක්ෂාවකුත් ක්‍රම දෙකක් තිබෙනවා. නමුත් උපාසක උපාසිකාවනුත් ඒ ආහාර ගන්න විට මම මේ ආහාරය ගන්නේ උපන්නා වූ කුසගින්න නිවා ගැනීම පිණිසත්, මේ කයට කරන අනුග්‍රහයක් පිණිසත්, ඒ වගේම තමන්ට පහසුවෙන් සීල සමාධි ප්‍රඥා ගුණධර්මයන් ප්‍රගුණ කර ගැනීමට ශක්තියක් පිණිසයි මේ ආහාරය මම අනුභව කරන්නේ කියන අරමුණ චේතනාව ඇතිව ඒ ආහාර ටික සිහිනුවණි. ඒ ආහාරයේ පටික්කුල සංඥාව මෙනෙහි කරමින්, එහෙම නැත්නම් ඒ ආහාරයේ සතර මහා ධාතු විදිහට දකිමින්, එහෙම නැත්නම් නාම රූප ධර්මයන් විදිහට හෝ විදර්ශනාවට නගමින් සිහිනුවණින් යුක්තවයි ආහාර ගත යුත්තේ ප්‍රතිවේක්ෂා කරලම දාණය ගත යුතු වෙනවා.
ස්තුති මෑණියන් වහන්ස. මීළඟ ප්‍රශ්නය, ගරුතර මෑණියන් වහන්ස, තෙරුවන් සරණයි. නිවනට යන මාර්ගයේ කෙටිවන්නේ අටමහා කුසල් කිරීමෙන්ද? වරහන් ඇතුළේ තියෙනවා ආමිස පූජා, කණ්ඩුක පූජා, කඨින පින්කම්, අහසින් මල් දැමීම වරහවල වලින්ද? නැත්නම් ශීල සමාධි පඤ්ඤා වඩා වරහන් ඇතුළේ විපස්සනා ආදී වරහවල භාවනා ප්‍රගුණ කිරීමෙන්ද? තෙරුවන් සරණයි. හේතුව මේ දෙකම එක විට කරන්න ගියොත් එකක්වත් කිරීමට නොහැකි. ස්තුතියි.
ඒ ප්‍රශ්නේ අවසාන තැනින්ම පටන් ගන්න වෙනවා. මොකද ඒක වැරදි මතයක්. මේ දෙකම ආමිස පින්කම් සහ ප්‍රතිපත්තිය දෙකම කරන්න ගියොත් එකක්වත් කරන්න බෑ කියන එක සම්පූර්ණ වැරදි මතයක්. ඒ ප්‍රායෝගික නැහැ. නිවන් අවබෝධ කිරීමට ඍජුවම බලපාන්නේ සීල සමාධි ප්‍රඥා ප්‍රගුණ කිරීම. සීලය පිරීම, සමාධිය දියුණු කිරීම, ප්‍රඥාව දියුණු කිරීම, සීල සමාධි ප්‍රඥා ගුණ වැඩිවීමෙන්මයි නිවන් අවබෝධ කළ හැකි වෙන්නේ. නමුත් දන් දීම, පින්කම් කිරීම තුළ දන් දීදී විතරක් හිටිය කියලා, කඨින පින්කම් විතරක් කර කරා හිටිය කියලා, අටමහ කුසල් පමනක් කර කරා ඉඳලා කවදාවත් නිවන් අවබෝධ කරන්න බෑ. නමුත් ඒ ආමිස කුසල් නොකර ඉන්න කියන එක බුදුදහමේ කිසිම තැනක සඳහන් වෙන්නේ නැහැ. මොකද මේ පින කියන එක මිනිස්යන්ටත් උපකාරී වෙනවා. පින කියන එක දෙවිවරුන්ටත් උපකාරී වෙනවා. මුළු ලෝක සත්වයාටම පින කියන එක උපකාරී වෙනවා. දැන් ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන් පිළිබඳ ධර්මයේ විස්තර කෙරෙන්නේ දාන, සීල, භාවනා. ඒ නිසා විශේෂයෙන් නිවන් අවබෝධ කරගන්න අපි කළ යුතු වෙන්නේ ප්‍රතිපත්තිය වැඩිම. සීල සමාධි ප්‍රඥා ගුණ ධර්ම ප්‍රගුණ කිරීම. නමුත් ඒ ප්‍රතිපත්තිය ප්‍රගුණ කරන අතරතුල දන් දීම කළ යුතුයි. සිල් ආරක්ෂා කිරීම කළ යුතුයි. ඒ වගේම අනිකුත් ඔය කඨින පින්කම්, අනිකුත් ආමිස පින්කම් ආදිය සිදු කිරීම කිසිම විටක නිවනට බාධාවක් වෙන්නේ නැහැ. නමුත් අපි ඥාන සම්ප්‍රයුක්තව පින්කම් කළ යුතුයි. බොහෝ දෙනෙක් පින්කම් කරනවා තමන්ගේ මානය දියුණු කරගන්න. සමහර අය අපි අනිත් අයට වඩා පින්කම් කරනවා කියන අදහසිනුත් පින්කම් කරන අය අද බහුතරයක් සිටිනවා. ඒ තුල වෙන්නේ තමන්ගේ සසර ගමන තවත් දිග්ගස්සා ගැනීමක්. නමුත් යම් කිසි කෙනෙකුට කර්මය, කර්මඵලය, කම්මස්ස කතා සම්මා දිට්ඨිය, විපස්සනා සම්මා දිට්ඨිය ප්‍රගුණ වෙන ආකාරයට පින්කම් කිරීම තුලින් ඒ පුණ්‍ය ශක්තිය නිවනට උපකාර කරගන්න පුළුවන්. හැබැයි ආමිස පූජාවෙන් ඍජුවම නිවන් දකින්න පුළුවන් ක්‍රමයක් නැහැ. ආමිස පූජා පින නිවන් අවබෝධයට උපකාරක ධර්මයක් පමණයි. නිවන් අවබෝධයට ඍජුවම උපකාරී වෙන්නේ සීල, සමාධි, ප්‍රඥා. මේ දෙකම කරගන්න ගිහින් එකක්වත් කරගන්න බෑ කියන අදහස සම්පූර්ණ වැරදි මතයක්. ඒ නිසා ප්‍රතිපත්තියට මුල් තැන දෙන්න ඕන. ප්‍රතිපත්තිය පුරණ අතරතුර ආමිස පූජාවන්, ආමිස පින්කම්වල නිරත වීම කරන්න පුළුවන් දෙයක්.
ස්තුති මෑණියන් වහන්ස. මීළඟ ප්‍රශ්නය, මේ ප්‍රශ්නේ කොටස් හතකට ලියලා තියෙනවා අංක දාලා. මම අංක වශයෙන්ම කියවන්නම්. පළවෙනි කරුණ, ටිකක් වෙනස් ක්‍රමේ රැකියාවක් කළ අයෙක් නී. දෙක, මරණයට මුහුණ දීව නිතරම ලැහැතියෙන් සිටිමේ. මේට හේතුව මරණය තිබුණේ අතේ දුරින් නිසා. තුන, මගේ ගුරුවර ආචාර්ය වහන්සේලාගෙන් දැනගෙන සිටියේ මොනෑම මොහොතක හෝ මගේ මරණයට සිදුවීමට ආවොත් මූලික කමඨහනට සිත තබා ගැනීම වේ. වරහන් ඇතුළේ තියෙන පිම්බීම හැකිලිම. 4. දිනක් නොසිතූ පරිදි නොසිතූ වේලාවක ඒ මොහොත ළඟා වේ. 5. විනාඩි කිහිපයක් මගේ බඩ සුවා ගැනීමට වරහන් ඇතුළේ තියෙන පැනික් සිටුේෂන් කියලා බඩ සුවා ගැනීමට මට නොහැකි විය. 6. වාසනාවකට අවාසනාවකට ටික වේලාවක් ජීවිතයක් මරණයක් අතර දැඟලීමෙන් පසු දෙවන උපත ලැබුවා විය හැකිය. 7. නැවතත් මේ තත්ත්වය ඇතිව හොත් මම කළ යුත්තේ කුමක්ද කියා කාරුණිකව දේශනා කළ බැලුමි. නමෝ බුද්ධාය. මෙත්තා ඇන් අට්මෝස්ට් රෙස්පෙක්ට්.
හොඳයි. ඒ ප්‍රශ්නය ඇත්තටම මරණාසන්න මොහොතකදී අපි කොහොමද මරණාසන්න මොහොතට මුහුණ දෙන්නේ කියන ප්‍රශ්නේ තමයි බොහොම කෙටියෙන් කිව්වොත් විමසලා තියෙන්නේ. ඒ කියපු කෙනාගේ අත්දැකීම් පාදක කරගෙන විස්තර කරලා තියෙනවා. තමන් එවැනි මරණාසන්න අවස්ථාවක අපි එදිනෙදා ජීවිතයේ නිතර නිතර භාවිත බහුලීකృత කරපු භාවනා කර්මස්ථානයක සිත පිහිටුවා ගැනීම තමයි වඩාත් සුදුසු. උදාහරණයකට කෙනෙක් ආනාපාන සතිය හෝ පිම්බීම් හැකිලීම් භාවනාව බොහෝ කාලයක් තිස්සේ ප්‍රගුණ කරලා සමාධි මට්ටම් අත්දැකලා තියෙන කෙනෙක් නම් සමාධිය, ධ්‍යානසිත, විදර්ශනා ආදී වශයෙන් එම කර්මස්ථානය බොහෝ කාලයක් ප්‍රගුණ කරලා අත්දැකීම් තියෙන කෙනෙක් මරණාසන්න මොහොතේදී ඒ තමන්ගේ මූලික භාවනා කර්මස්ථානයට යොමු වීම තමයි සිදු කළ යුතු වෙන්නේ. නමුත් යම්කිසි කෙනෙක් ඒ තමන්ගේ මූලික භාවනා කර්මස්ථානය දීර්ඝ වශයෙන් එදිනෙදා ජීවිතය තුළ නිතර නිතර භාවිතා කරලා නැත්නම් සතියකට සැරයක් දෙක දවසකට එක සැරයක් වගේ එහෙම පොඩි කාලයක් නම් ප්‍රගුණ කරලා තියෙන්නේ එවැනි කෙනෙකුට මරණාසන්න මොහොතේ ගරුක කර්මයක් විදිහට ප්‍රබල කුසල කර්මයක් විදිහට ඒ මූලික කමඨහන සිහිපත් කරගන්න අපහසු වෙන්න පුළුවන්. එවැනි අවස්ථාවක අපි කළ යුත්තේ සියලු සංස්කාර ලෝකයේ පිළිබඳ අනිත්‍ය සංඥාව මෙනෙහි කිරීම. අනිත්‍ය සංඥාව නිතර නිතර භාවිත බහුලීකృత කරලා තියෙන්න ඕන. මරණාසන්න මොහොතේදී අපි සිත පිහිටුවා ගත යුත්තේ sabbhe sankhara aniccati කියන තැන. මේ සියල්ල දැන් Taman දකිනවා මේ Tamanගේ රූපස්කන්ධයට තව මොහොතකින් අතහැර දාලා යන්න සිද්ධ වෙනවා. තමන් ඇලුම් කරන තමන්ගේ ප්‍රියමනාප පුද්ගලයන් තමන්ගේ සතු ධනය වස්තුව දේපල සියල්ල මට දැන් අතහැර දාලා යන්නට සිද්ධ වෙනවා කියන හැඟීම මරණාසන්න මොහොතට මුහුණ දෙන කෙනෙකුට ඇති වෙන්නට ඕන. සියලු දේ දැන් අතහැර දාලා යන්න වෙනවා කියන හැඟීම සිතේ ඇති කරගන්නට ඕන. එවැනි කෙනෙක් කළ යුතු හොඳම කමටහන තමයි අනිත්‍ය සංඥාව වැඩි වීම. එන එන සියලුම දේවල් අනිත්‍ය සංඥාවෙන් දකින්න පුළුවන්. අපි හිතමු මරණාසන්න කෙනෙකුට අධික කායික දුක් වේදනා ඇති වෙන්න පුළුවන්. ඒ වෙලාවට අපිට ඒ කායික දුක් වේදනාව ජය ගන්න පුළුවන් වෙන්නේ අනිත්‍ය සංඥාව වැඩි වීම තුළ. ඒ වගේම තමන් බොහෝම ඇලුම් කරන ප්‍රියමනාප පුද්ගලයන් මතක් වෙන්න පුළුවන්. අතහැර දාලා යන්න බැරුව ඒ අය තමන්ට සිහියට නැගෙන්න පුළුවන්. තමන් සතුව තියෙන දේපල ධනය තමන්ට මතක් වෙන්න පුළුවන්. ඒ වෙලාවේ කල යුත්තේ අනිත්‍ය සංඥාව, මේ සියල්ල අනිත්‍යයි, මං සියලු දේ අතහරිනා, මේ සියලුම දේ අනිත්‍යයි කියන වශයෙන්, අනිත්‍යයි කියන වචනය නෙමෙයි, වචනේ කොපමණ වාර ගානක් කිව්වත් වැඩක් වෙන්නේ නැහැ. ඒක හදවතින් ප්‍රත්‍යක්ෂ අවබෝධයෙන් මේ සියලුම දේ මං අතහැර දාලා යනවා, මේ සියලු සංස්කාර ලෝකේම අනිත්‍යයි කියලා අනිත්‍ය සංඥාව තුළ ප්‍රත්‍යක්ෂ අවබෝධයකින් සිත පිහිටුවා ගැනීම තමයි වඩාත් සුදුසු වෙන්නේ.
ස්තුති මෑණියන් වහන්සේ. ලිඛිත ප්‍රශ්න වල අවසානයේ ගෞරවනීය පින්වත් මෑණියන් වහන්සේ, සත්තානුපස්සනාව ගැන විස්තර කෙරෙන සූත්‍ර දේශනාව දැන ගැනීමට කැමැතියි. තිරුවන් සරණයි.
පටිසම්භිදා මග්ගපාලියේ දෙවනි පොතේ සඳහන් වෙනවා විදර්ශනා භාවනාව පිළිබඳව. විදර්ශනා කතා කියලා තමයි ඒකේ මාතෘකාව තියෙන්නේ. පටිසම්භිදා මග්ගපාලිය දෙවනි පොත. එහි කියවන්න පුළුවන් මේ සත්තනුපස්සනා පිළිබඳ පැහැදිලි විස්තරයක් තියෙනවා.
ලැබී ඇති ප්‍රශ්න අවසාන නිසා Zoom link එක කරා අපි සමග සම්බන්ධ වෙන පින්වතුන්ට අත්විසවීමක් කරලා ප්‍රශ්නය අහන්න පුළුවන්. අන්මියුට් කරන්න වෙනවා. ඒ නිසා අත ඔසවන්න කාට හරි ප්‍රශ්නයක් අහන්න තියෙනවා. ප්‍රශ්න ඇති බව පෙන්වන්නේ නැහැ. ශාලාවේ සිටින කාට හරි ප්‍රශ්නයක් තියෙනවද?
ප්‍රශ්න අහන්න කැමතියි.
මෑණියන් වහන්ස, මේ මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා අහන්න අවශ්‍යයි. මේ දැන් ආනාපාන සතිය කරගෙන යනකොට හුස්ම නොදැනී යන අවස්ථාව ඉතාමෙන් එනවා. ඒක කාලයක් තිස්සේ පුරුදු පුහුණු කරපින් නැති මේ එතනින් පස්සේ හිතට එන සිතුවිලි අනුෂේ මට්ටමින් තිබුණ ඒවද එන්නේ නැත්නම් මොකද මම බණක් අහලා තියෙනවා මේ අපේ ඇතුලේ තියෙන අනුෂේ සිතුවිලි දැක දැනගෙන දැකගෙන ප්‍රහාරණය කරන්න කියලා. එතකොට ඒක කොහොමද වෙන්නේ? මේ එනේ හැම සිතුවිල්ලක්ම අනුෂේ මට්ටමින් සිතේ තිබුණ සිතුවිලි දෙන්නේ නැත්නම් මෙනේමද වෙනේමත් වෙන්න පුළුවන්ද? මොකද මම සමහරලාට මෙහෙම සිතුවිලි නැතුව ගොඩාක් ඉන්න වෙලාවල් තියෙනවා. සිතුවිලි ඉක්මනට ඉක්මනටම එන වෙලාවල් තියෙනවා. ඒ එන සිතුවිලි ගොඩක් වෙලාවට එන්නේ වර්තමානයේ ඉතාම මෑතකදී වෙච්ච මිසක් අතීත සිතුවිලි නෙවෙයි.
එතෙන්දී ඇත්තටම අනුෂේ මට්ටමේ තියෙන සංස්කාර නෙමෙයි ඒ සියල්ලම. අනුෂේ මට්ටමේ තියෙන නමු ඒ වෙලාවේදී ඇත්තටම පි කියන්නේ සිත කෙනෙක් නිරෝධය අත්දකින මොහොත දක්වා චිත්ත නිරෝධය සංස්කාර නිරෝධය අත්දකින මොහොත වෙනකන් අපිට සිතට සිතුවිලි ගලාගෙන ඉන්න පුළුවන්. දැන් ආනාපාන සතිය බොහෝ කාලයක් ප්‍රගුණ කරලා ගැඹුරු සමාධියක් තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. ගැඹුරු සමාධියක් තියෙනවා. සමහර වෙලාවට කය නොදෙනී යන මට්ටමටම, කය තමන්ට අරමුණු වෙන්නේ නැති මට්ටමටම සමාධිය ආනාපාන සතියෙන් ප්‍රබල වෙන්න පුළුවන්. ඒ අතරතුර කාලයක් තියෙනවා අපිට කිසිම සිතුවිල්ලක් ගලාගෙන එන්නේ නැති විනාඩි 15ක් 20ක් වැනි කාලයක් වුණත් ඉන්න පුළුවන්. හැබැයි නැවත සිතුවිලි ගලා යාමක් සිද්ධ වෙනවා. ඒකට ප්‍රධාන හේතුව තමයි අපි රූපය කොටස නිරුද්ධ කරගෙන ආනාපාන සතියේ රූප නිරෝධයට ඇවිල්ලා තිබුණට නාම නිරෝධය එතන සිද්ධ වෙලා නැහැ. එතන නාම නිරෝධය සිද්ධ වෙලා නැති නිසා විවිධ සංඥා හිතට ගලාගෙන එන්න පුළුවන්. විවිධ සංස්කාර ගලා යාමක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම විවිධ වේදනාවන් ගලා යාමක් සිද්ධ වෙන්න පුළුවන්කම තියෙනවා. එවැනි අවස්ථාවකදී අපි ඒ මොහොතේ ඇත්තටම සිත චිත්තානුපස්සනාවට නගන්න ඕනි මොහොත. ඒ මොහොතේ තමන්ට ඒ එන සිතුවිලි කවර වූ සංස්කාරයක් ඒ මොහොතේ ඇතිවෙන සෑම සංස්කාරයකම උදය වය ස්වභාවය සංස්කාරයක් ඇතිවෙනවා ඒ සංස්කාරය නැති වෙලා යනවා ආයි ටික වෙලාවකට පස්සේ ආයි නැවත සංස්කාරයක් එන්න පුළුවන් එතකොට එතනත් අපි සංස්කාර විදියට දැකලා ඒ සංස්කාරත් අපි නිරුද්ධ වෙලා යන ආකාරය දකින්නට ඕන ඒ විදිහට අපි කාලයක් තිස්සේ මේ චිත්ත නිරෝධ කොටස නාම නිරෝධ කොටස කාලයක් තිස්සේ ප්‍රගුණ කරනකොට ඒ සිතට එන සිතුවිලි අපි පිළිගන්නේ නැති මට්ටමකට හිත හැදෙනවා අපි කිසිම සංස්කාරයක් හිතෙන් පිළිගන්නේ නැහැ එන එන සංස්කාර සමුදය වය දකිමි උදය වය ඇතිවීම නැතිවීම ස්වභාවය දකිමි එන එන කුසල සංස්කාර උනත් අකුසල සංස්කාර උනත් කවර සංස්කාරයක් උනත් අපි සංස්කාර නිරුද්ධ කරන්න සංස්කාර නිරෝධය පුහුණු වෙනකොට ඒ සියලු සංස්කාර ටික යම් දවසකදී නිරෝධයටපත් වෙනවා ඒ නිරෝධයටපත් වුණාට පස්සේ තමයි සංස්කාර ගලා යාම නතර වෙන්නේ. එතකන් අපිට සිතට මතුපිට සංස්කාර ගලාගෙන ඉන්න පුළුවන්. ඒ වගේම අනුශය වශයෙන් තැම්පත් වෙලා තියෙන සංස්කාර මතු වෙලා එන්න පුළුවන්කම තියෙනවා. චිත්ත නිරෝධයට හිතපත් වෙනකන් ඒ ගැටලුව තියෙන්න පුළුවන්.
කාට හරි ප්‍රශ්න කාලි තියෙනවද? මෙන්නත් මම එක පොඩි ප්‍රශ්නයක් අහන්න කැමතියි. ලෞකික සම්මාදිට්ඨිය විස්තර කර දෙන්න පුළුවන් නම් ලෝකෝත්තර සම්මාදිට්ඨිය එක සංසන්දනය කරනවා කියන්නේ.
ඔව්. දැන් ඇත්තටම සම්මාදිට්ඨිය ගත්තට පස්සේ ලෞකික සම්මාදිට්ඨිය සහ ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියලා කොටස් දෙකක් තියෙනවා. දැන් අපි ලෞකික සම්මාදිට්ඨිය තුළ අපි කර්මය කර්මඵලය විශ්වාස කරගෙන අපි විවිධ කුසල් දහම් සිද්ධ කරනවා. ඒ කියන්නේ අපි දන්නවා අපි කුසලයක් කරොත් ඒ කුසලයට අනුව අපිට කුසල විපාක විදිහට සැප විපාක ලැබෙනවා. ඒ වගේම අපි දන්නවා අපි අකුසලයක් කළොත් ඒ අකුසලේ විපාක ලැබෙනවා කියන එක. එතන කර්මය කර්මඵලයේ විශ්වාස කරගෙන අපේ සිතේ ඇතිවන සම්මාදිට්ඨිය තමයි ඒ ලෞකික සම්මාදිට්ඨිය. අපි කර්මය කර්මඵලයේ විශ්වාස කරගෙන හැම දෙයක්ම කරනවා. හැබැයි ඒක ඒ මට්ටමින් නතර වෙනවා. නමුත් ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියලා කියන්නේ ගොඩාක් ගැඹුරු දෙයක් ඒක. ලෝකෝත්තර සම්මාදිට්ඨිය තියෙන කෙනෙක් ලෝකෝත්තර සම්මාදිට්ඨිය විශේෂයෙන් විපස්සනා සම්මාදිට්ඨිය කියලා කියනවා. සම්මාදිට්ඨිය ආකාර පහක් තියෙනවා. කම්මස්සකතා සම්මාදිට්ඨිය, ඒ වගේම විපස්සනා සම්මාදිට්ඨිය, මග්ග සම්මාදිට්ඨිය, ඵල සම්මාදිට්ඨිය, පච්චවෙක්කන සම්මාදිට්ඨිය කියලා. දැන් මේ කම්මස්සකතා සම්මාදිට්ඨිය අදාළ වෙන්නේ ලෞකික සම්මාදිට්ඨියට. මෙන්න මේකෙන විපස්සනා සම්මාදිට්ඨිය, මග්ග සම්මාදිට්ඨිය, ඵල සම්මාදිට්ඨිය, පච්චවෙක්කන සම්මාදිට්ඨිය කියන කොටස් ටික අයිති වෙන්නේ ලෝකෝත්තර සම්මාදිට්ඨියට. මේ ලෝකෝත්තර සම්මාදිට්ඨියේදී විපස්සනාව, ඒ කියන්නේ අපි පින්කමක් කළත්, අපි හිතමු අපි දානයක් හෝ දානමය පින්කමක් හෝ කඨින පින්කමක් හෝ වෙන කවර පින්කමක් අපි සිද්ධ කරත් ලෝකෝත්තර සම්මාදිට්ඨියේදී අපි දකිනවා මේ පින්කම සිද්ධ කරන අවස්ථාව තුළ මේ පින්කම සිදු කිරීමට ප්‍රථමයෙන් පින්කම සිදු කිරීමෙන් අනතුරුව අපි බලනවා නුවණින් විමසලා බලන විට අපිට පේනවා මේ පින්කම කරන අවස්ථාව තුල සිද්ධ වෙච්ච පරමාර්ථමය ධර්මතාවය. අපි පින්කමක් කරා කියලා කියන්නේ එතන නාම රූප ධර්ම සම්තතියක නාම රූප ධර්ම පරම්පරාවක ඇති වී නැති වී යාමක් පමණයි. තවත් විදිහකට ගත්තොත් පංචස්කන්ධ ධර්ම ටිකක සමුදය වය ස්වභාවයක් පමණයි. ආයතනයන්ගේ නිරෝධය පමණයි. ඒක විපස්සනා සම්මාදිට්ඨිය තියෙන කෙනෙක් හැම දෙයක්ම ඒක කුසලය පමණක් නෙමේ සුළු අකුසලයක් වුණත් ඒ අකුසලයක් විදර්ශනාවට නගලා ඒ අකුසලය හිතේ පවත්වාගෙන උපාදානය කරගන්නේ නැතුව අකුසලයක් සිතින් අතහරිනවා කුසලයක් සිතින් අතහරිනවා. අකුසලය උපාදාන කරන්නේත් නැහැ කුසලය උපාදාන කරන්නේත් නැහැ. අන්න එතන තමයි ලෝකෝත්තර සම්මාදිට්ඨියට ප්‍රවිෂ්ඨ වෙන තැන. එතන තියෙන විපස්සනා සම්මාදිට්ඨිය. මෙන්න මේ විපස්සනා සම්මාදිට්ඨිය දියුණු කරන කෙනෙකුට මග්ග සම්මාදිට්ඨිය ඇති වෙනවා. මග්ග සම්මාදිට්ඨිය කියලා කියන්නේ සෝවාන් මාර්ගය. ඒ කියන්නේ සෝවාන් පුද්ගල සෝවාන් පලස්ත පුද්ගලයෙක් නෙවෙයි සෝවාන් මාර්ගස්ත පුද්ගලයෙක්. මග්ග සම්මාදිට්ඨිය ඇති වෙනවා විපස්සනා සම්මාදිට්ඨිය දියුණු කරනකොට මග්ග සම්මාදිට්ඨිය ඇති වෙනවා. මග්ග සම්මාදිට්ඨිය දියුණු කරන විට ඵල සම්මාදිට්ඨියට හිතපත් වෙනවා. ඵල සම්මාදිට්ඨිය කියන්නේ අපි කලින් කිව්ව මග්ග සම්මාදිට්ඨිය සෝවාන් මාර්ගස්ත. ඵල සම්මාදිට්ඨිය කියන්නේ සෝවාන් ඵලස්ත. සෝවාන් ඵලය ප්‍රතිවේද කරපු කෙනෙකුට අන්නේ කියන ඵල සම්මාදිට්ඨිය ඇති වෙනවා. ඵල සම්මාදිට්ඨියෙන් පස්සේ මාර්ගඵලයක් අවබෝධ කරගත්තු කෙනෙකුගේ සිතක පමණක් පහළ වෙන සම්මාදිට්ඨියක් තමයි ඒ ලෝකෝත්තර සම්මාදිට්ඨිය පච්චවෙක්කන සම්මාදිට්ඨිය. පච්චවෙක්කන සම්මාදිට්ඨිය කියලා කියන්නේ සෝවාන් වෙච්ච පුද්ගලයාගේ සිතේ ඇතිවෙනවා තමන් ප්‍රහාණය කරපු කෙලෙස්. තමන් සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරපු ආකාරය දන්නවා. සක්කාය දිට්ඨිය ප්‍රහීන වී ගිය ආකාරය දන්නවා. සක්කාය දිට්ඨිය ප්‍රහීන කරන අවස්ථාවේදී තමන්ගේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කෙනේ සංයෝජන ප්‍රහීන වී ගිය ආකාරය දකිනවා. ඒව දකින්නේ ප්‍රත්‍යවේක්ෂාව තුලින්. ඒ මාර්ගයට ඵලයටපත් වෙන අවස්ථාවේදී නෙමේ ඉන් අනතුරුව ඇතිවන සම්මාදිට්ඨියක් තමයි පච්චවෙක්කන සම්මාදිට්ඨිය කියලා කියන්නේ. එයා ප්‍රත්‍යවේක්ෂා කරනකොට මේ කෙලෙස් ප්‍රහාණය කරපු ආකාරය සහ තමන්ට තව ප්‍රහාණය කිරීමට ඉතිරි වෙලා තියෙන කෙලෙස් මොනවද කියලා දකින්න පුළුවන්කම තියෙන පච්චවෙක්කන සම්මාදිට්ඨිය තුළින්. එතකොට මේ විපස්සනා සම්මාදිට්ඨි, මග්ග සම්මාදිට්ඨි, ඵල සම්මාදිට්ඨි, පච්චවෙක්කන සම්මාදිට්ඨිය කියලා කියන්නේ මෙන්න මේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය. ලෝකෝත්තර සම්මාදිට්ඨියටපත් වෙච්ච කෙනෙක් දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදයේ ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං. ඒ කියන්නේ දුක පිළිබඳ මනා අවබෝධයක් තියෙනවා. දුක්ඛ සමුදය සත්‍ය පිළිබඳ අවබෝධයක් තියෙනවා. දුක්ඛ නිරෝධ සත්‍ය පිළිබඳ අවබෝධයක් තියෙනවා. දුක්ඛ නිරෝධගාමිනී පටිපදාව පිළිබඳ අවබෝධයක් තියෙනවා. අන්න ඒ අවබෝධයට තමයි ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියලා කියන්නේ.
අපේ ප්‍රශ්න සියල්ලටම ඉතාම අගනා විදිහට පැහැදිලි විදිහට පිළිතුරු දුන්නා ඔබ වහන්සේ. නිදුක් නිරෝගී සුවය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. මෙලින් මහන්ස අපිට පින් අනුමෝදනා කරලා සමාව ඉල්ලන්න අවශ්‍යව. සාදු 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 කවුරු දෙනවනේ. ඕකාස වන්දාමි අයියේ මයා කතං පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං
සාදු සාදු අනුමෝදාමි.
සාමිනං කතං පුඤ්ඤං මයිහං දාතබ්බං
අනුමෝදත
ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්ඡයං කමමිති මේ සයියේ ඕකාස කමාමි අයියේ
කමාමි
ဒုတိယံපි ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්ඡයං කමති මේ අයියේ ඕකාස කමාමි අයියේ
කමාමි
සතියම්පි ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්ඡයං කමති මේ අයියේ ඕකාස කමාමි අයියේ
කමාමි
සීලවන්තං රන් පුඤ්ඤක්කිතං අනුත්තරං දුල්ලබේන මයාලද්ධං බුද්ධ දීතා නමාමහං මහා ප්‍රජාපති තීරීනං ආගතා පටිපාතියා සද්ධා සීල දයාවාසං බුද්ධ දීතා නමාමහං
වේවා නිරෝගී වේවා සුවපත්ම වේවා උතුම් වූ නිවනින්ම සැනසෙත්වා අභිවාදන සීලෙස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්තේ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්තේ සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්තේ මිනාතේ සමෙච්චතු සෝපත්තේවා නිවන් සුවම ලැබේවා සෝපත්තේවා සෝපත්තේවා